ගොඩක් අය අපෙන් අහලවල තිබ්බා ස්කයිල්ගේ පොඩ්කාස්ට් එක දැන් නවත්තලාද අලුතෙන් ආයි පොඩ්කාස්ට් කරන්නේ නැත්තේ කියලා. ඇත්තම මේ පහුගිය දවස්වල මේ කාල වේලාව පොඩ්ඩක් වෙන් කරන්න අපහසුතාවයක් තිබ්බා අපි කට්ටියටම. ඒක නිසා පොඩ්කාස්ට් වැඩපිළිවෙල පොඩ්ඩක් නවත්තන්න වුණා. හැබැයි දැන් අලුත් තාරකා විද්‍යාවට සම්බන්ධ අලුත් නිවුස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. ඒක නිසා මදුෂය අනුරාධයි මට කිව්ව කොහොමාරි මේ සති පොඩ්කාස්ට් එකක් කරන්න ඕනි කියලා. අපි අද රෙකෝඩින් එකට එකතු වෙලා ඉන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ තාරකා විද්‍යාව සහ අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධ වූ අලුත්ම නිවුස් රාශිය. ඔයාලව හැමෝම සාදරයෙන් පිළිගන්නවා ස්කයි එකේ පොඩ්කාස්ට්. ස්පේස් ටූරිසම් ගැන කතා කරද්දී අනුරාධ, කොහොමද කවුද මේ ස්පේස් ටූරිසම් කියන එක ලෝකෙට හඳුන්වලා දුන්නේ?
මෙහෙම හසිත, ඇත්තටම මේ ස්පේස් ටූරිසම් කියන එක මේ මුලින්ම එන්නේ මේ දැන් ලෝකේ මේ අභ්‍යවකාශයට යන තාක්ෂණයේ සතු ප්‍රධාන රටවල් දෙකක් තියෙන එකක් තමයි ඇමරිකාව අනිත් එක රුසියාව. මේ අතරේ රුසියාවට ප්‍රධාන වශයෙන් මේගොල්ලන්ට මේ මුදල් හිඟයක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රොජෙක්ට්ස් කරගෙන යන මුදල් හිඟයක් තියෙනවා. ඉතින් මේ දේ නැති කරගන්න ඒගොල්ලන්ට මුදල් එකතු කරගැනීමේ අරමුණින් ඒගොල්ලෝ සාමාන්‍ය 2001 විතර මට මතක විදිහට ඒගොල්ලෝ මේ දෙයක් පටන් ගත්ත. මේ කැමති සල්ලි වියදම් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් එයාට පුළුවන් අභ්‍යවකාශයට ගිහිල්ලා දින කීපයක් සතියක් විතර වගේ ඉඳලා මේ ආයෙ පෘථිවියට එන්න පුළුවන්. ඉතින් මේ විදිහට මුලින්ම මේ ගිය කෙනා තමයි මේ ඩෙනිස් ටිටෝ කියලා. මෙයා ඇමරිකන් එක්කෙනෙක්. මෙයා ඇත්තටම මේ JPL එකේ, ඒ කියන්නේ NASA එකට අයිති JPL එකේ ඉස්සරහට සයන්ටිස්ට් කෙනෙක්. මෙයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මෙයා තමයි මුලින්ම මේ ওই විදිහට අභ්‍යවකාශයට ගිහිල්ලා ආයිමත් ආවේ. ඊට පස්සේ මේ වෙනකොට සාමාන්‍යයෙන් මම හිතන්නේ 6-7 දෙනෙක් වගේ ওই විදිහට ගිහිල්ලා ඇවිල්ලා තිනවා මේ අභ්‍යවකාශයට. ඇත්තම කියනවනේ මේ ස්පේස් ටූරිසම් කියන එක ප්‍රධාන වශයෙන්ම කරගෙන යන ප්‍රධානම මේ කට්ටියක් තමයි රෂියන්ස්ලා. මේගොල්ලෝ තමයි මේ ওই විදිහට අභ්‍යවකාශයට මිනිස්සු අරගෙන යන්නේ. මේ මූලික වශයෙන් කටයුතු කරන්නේ මේගොල්ලෝ තමයි. හැබැයි දැන් මෑතක් වෙනකොට වෙනත් රටවලිනුත් මේ වගේ ප්‍රොජෙක්ට්ස් පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම කියනවනේ දැන් රෂියන්ස්ලා මේ ගිය අවුරුද්දේ වගේ වෙනකොට ඒගොල්ලන්ගේ ඔය අභ්‍යවකාශයට මේ මිනිස්සු, ඒ කියන්නේ ටූරිසම්, ස්පේස් ටූරිසම් විදිහට මේ අභ්‍යවකාශයට මිනිස්සු අරන් යන එක ඒගොල්ලෝ නැමැත්තුවා. හේතුව තමයි දැන් අභ්‍යවකාශයට මේ අරන් යන අයව මේ අරන් යන්නේ මේ ගිහිල්ලා ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එකේ තමයි තියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සතියක් ඉන්නවා නම් ඒ ජීවත් වෙන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ. දැන් තියෙන ප්‍රශ්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉන්න පුළුවන් මේ මිනිස් ප්‍රමාණය සීමිතයි. ඉතින් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ආවා මේ කොහොමද මේ මෙච්චර ප්‍රමාණයක් මිනිස්සුන්ට එතන ඉන්න ඉඩමදි. ඒක නිසා මේගොල්ලෝ ඔය මේ ස්පේස් ටූරිසම් කියන එක දැනට නවත්තලා තියෙන්නේ. හැබැයි ලබන අවුරුද්ද වගේ වෙනකොට සමහර විට 2011 හෝ 12 වගේ වෙනකොට ආයෙමත් ඒගොල්ලෝ පටන් ගන්න අදහසක් තියෙනවා කියලා දැනට කියලා තියෙනවා.
දැන් අනුරාධ කිව්වා තව ආයතන තියෙනවා කියලා මෙහෙම මිනිස්සු අභ්‍යවකාශයට ගෙනියන. මේ එක ආයතනයක් තමයි මේ වර්ජින් ගැලැක්ටික් කියන ආයතනය. මේක තමයි ඇත්තට මේ අවුරුද්දේ මේ ළඟකදී ගොඩක්ම ආන්දෝලනයකට ලක් වෙච්ච ආයතනයක්. මොකද මෙයාලා දැන් පටන් අරන් තියෙනවා මේ $200,000 හිතන්නේ. $200,000 ගෙවුවෙන් පස්සේ අපිට පුළුවන් මේ අභ්‍යවකාශයට ගිහිල්ලා මේ සුළු වෙලාවක් මේ අභ්‍යවකාශය ගත කරලා නැවත පෘථිවියට පැමිණෙන්න. මේ මොකක්ද අනුරාධ මේ වර්ජින් ගැලැක්ටික් ආයතනයේ තියෙන විශේෂත්වය? මොකද්ද එයාලා පාවිච්චි කරන යානා? මොකද්ද මේ එයාලගේ ක්‍රියාවලිය? කොහොමද අපි මේ දැන් අපිට ඇත්තටම අපිට නම් මන්න හිතන්නේ ඒක දරා ගන්න පුළුවන් වෙයි කියලා. දැන් එහෙම යන්න කැමති කෙනෙක් ඉන්නවනම් කොහොමද මේ එයාලා වර්ජින් ගැලැක්ටික් ආයතනය සමග එකතු වෙලා කොහොමද මේ වැඩේ වෙන්නේ?
හසිත, දැන් ඔය වර්ජින් ගැලැක්ටික් මේ ආයතනය කියලා කියන්නේ මේ ලෝක ප්‍රසිද්ධ මේ ඔය වර්ජින් ගෲප්ස් කියන ආයතනයේ එක්තරා කොටසක්ද. වර්ජින් වර්ජින් එයාලයින්ස් එකක් තියෙනවා, ඒ වගේ වර්ජින් රෙකෝඩ්ස්, ඒ ඔක්කොම එකම මේ ආයතනේ. මේකේ ප්‍රධාන මේ අයිතිකාර පුද්ගලයා වෙන්නේ සර් රිචඩ් බ්‍රැන්සන් කියලා. මේ එයා කෝටිපති ව්‍යාපාරිකයෙක්. එයාගේ තමයි මේ එයා තමයි මූලික වෙලා තියෙන ඇත්තට මේ ආයතනේ පිහිටුවන්. මේ වෙනකොට දැන් ඔයා මේ හසිත කිව්වා මේ ටිකක් වියදමක් වියදම් සහිත ගමනක් කියලා මේක. දැන් වෙනකොට නම් ඒගොල්ලෝ කියලා තියෙන එක සීට් එකක් ටිකට් එකක මිල මේ ඩොලර් ලක්ෂ දෙකක් වගේ කියලා. හැබැයි ඒගොල්ලෝ කියනවා ඉදිරි කාලයේදී ඩොලර් 20,000ක් වගේ ගානකට අඩු වෙන්න ඉඩ තියෙනවා කියලා.
එතකොට අනුරාධ මේ මෙයාලා මේ පාවිච්චි කරන යාන ඒව නිකන් අපි සාමාන්‍යයෙන් දකින රොකට් යාන වගේද නැත්නම් මොකක් විශේෂත්වයක් තියෙනවද?
මෙයාලගේ තියෙන හැටි දැනට මේ යාන ඒගොල්ලෝ කියන්නේ එක එක පරීක්ෂණ කරන යානා කීපයක්ම හදලා තිනවා. පළවෙනි එක මේ ස්පේස්ෂිප් 1 කියලා, ඊළඟට ස්පේස්ෂිප් 2 කියලා. ස්පේස්ෂිප් 2 කියන්නේ මේ ප්‍රමාණෙන්, ඒ කියන්නේ ස්පේස්ෂිප් 1 එකට වඩා වැඩි මගින් ප්‍රමාණයක් අරන් යන්න පුළුවන් වෙන විදිහට හදපු එක. ඒ වගේම දැන් මේකේ දැන් යානෙන් යම් කිසි කෙනෙකුට මේ සාමාන්‍ය අපි භාවිත කරන ක්‍රමයේ තමයි ප්‍රසිද්ධ කරන්නේ තමයි රොකට් එකකින් ට්‍රස්ට් කරලා, ඒ කියන්නේ මේ මොකක් හරි මේ සාමාන්‍ය ඇපලෝ ඕනම දැනට භාවිත වෙන මේ ෂටල් ස්පේස් ෂටල්ස් පවා මේ අභ්‍යවකාශයට යන්නේ රොකට්ස් පාවිච්චි කරලා. හැබැයි මේ මේගොල්ලන්ගේ වර්ජින් ගැලැක්ටික් ලගේ තියෙන ක්‍රමය තමයි ප්ලේන් එකක, ඒ කියන්නේ සාමාන්‍ය ප්ලේන් එකකුත් නෙමෙයි, මේක විශේෂ ප්ලේන් එකක්. ඒ විශේෂ ප්ලේන් එකේ රඳවලා තියෙනවා අපේ මේ මේ තියෙන මේ මගින් ගමන් ගන්න කුටිය. මේක මේ අභ්‍යවකාශයේ පුළුවන් තරම් උඩකට අරන් ගිහිල්ලා අතාරිනවා. ඊට පස්සේ ඒ ප්ලේන් එකේ තියෙන ත්‍රස්ටර්ස් වලින් ඒවයි තියෙන රොකට්ස් පාවිච්චි කරලා යම් කිසි දුරක් යන්න පුළුවන්. ඊට පස්සේ ඒ ගමන ගිහිල්ලා අවසන් වුණාට පස්සේ නැවතත් රණවේ එකකට ලෑන්ඩ් කරන්න පුළුවන් වෙන විදිහ තමයි හදලා තියෙන්නේ. සාමාන්‍ය මගියෙක් යනවා නම් එහෙම දවස් 3ක වගේ කාලයක් ට්‍රේන් වෙලා, ඒ කියන්නේ ඉතාමත්ම දැන් අපි දන්නවා මේ මං කියව කලින් අර රෂියන්ස්ලා යවුවා කියලා මේ අභ්‍යවකාශයට යවුවා කියලා. දැන් එතනදී ඇත්තටම කියන්න ඕනේ ඒ ගිය අය මේ කියන්නේ විනෝදේ පිණිස නෙමෙයි ඇත්තටම ගියේ. ඒගොල්ලෝ ගිහිල්ලා යම් කිසි මොකක් හරි යන කෙනෙක් යන්නේ මේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යන්නේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මේ ක්‍රූ එකේ එක්කෙනෙක්, ක්‍රූ මෙම්බර් කෙනෙක් විදිහට. එතකොට එයා එතනට ගියාට පස්සේ එයා කර යුතු එයාගෙන් පරීක්ෂණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වෙන පර්යේෂණ වලට එයාගෙන් යම් කිසි දායකත්වයක් ලැබෙන්න ඕනේ. මොනවා හරි එයා කරන්න ඕනේ, පරීක්ෂණයක් කරන්න තමයි එයා යන්නේ. හැබැයි දැන් මේ වර්ජින් ගැලැක්ටික් ලගේ තියෙන දේ තමයි යන කෙනා යන්නේ ගිහිල්ලා විනෝද වෙන්න. ඉතින් මේ මේක ඇත්තටම අලුත් දෙයක්. මේ වගේ විනෝද වෙන්න අභ්‍යවකාශ යන ක්‍රමය ඇත්තටම මේ මේගොල්ලෝ තමයි ඇත්තටම හඳුන්වලා දීලා තියෙන්නේ.
ඔව්, විනෝදෙට අභ්‍යවකාශයට යනවා කියවම මට මතක් වුණේ මම දැක්කා එක ආයතනයක් කියලා තිබ්බා 2011 වර්ෂයේ වෙද්දී පළවෙනි අභ්‍යවකාශ විවාහය උඩුගොනේදී සිද්ධ කරනවා කියලා.
ඔවාසිත මේ ඒක ඇත්තටම මේ ඉන්ටරෙස්ටිං නිවුස් එකක්. මොකද අභ්‍යවකාශයේ මේ විවාහයක් සිද්ධ වෙනවා කියන්නේ ඇත්තටම මේ අලුත් දෙයක්. මේ අතර මේ මට තවත් නිවුස් එකක් හම්බුණා, මේ ජපානයේ ඉන්න ප්‍රසිද්ධ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්, එයා මේ වෙනකොට හදලා තියෙනවා මේ වෙඩින් ඩ්‍රෙස් එකක්, මනමාලි අඳින වෙඩින් ඩ්‍රෙස් එක. මේක විශේෂත්වය තමයි මේක ශුන්‍ය ගුරුත්වයද, කියන්නේ සීරෝ ග්‍රැවිටි වලදී තමයි ඒක ලස්සනට පේන්නේ. ඒ විදිහට හදපු ඩිසයින් එකක්. ඒ වගේම මේ වෙනකොට මේ ඇමරිකාවේ රජයෙන් දැන්ගෙන්කොට ඒගොල්ලෝ අලුත්, ඒ කියන්නේ අලුත් ලෝස් එවලා තිනවා මේ ස්පේස් ටුවරිසම්, ඒ කියන්නේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් කියලා. ඒ කියන්නේ රජයෙන් යම්කිසි නීති පද්ධතියක් ඒගොල්ලෝ ඒ වගේ දේවලුත් දැනට හදලා තිනවා. ඉතින් අනාගතේ වෙනකොට අපිට කියන්න බෑ මොකක් වෙයිද කියලා. ඒ කියන්නේ වෙනත් ආයතනක් තියෙනවා, දැන් මේ අතර තරගකාරීත්වයක් හැදෙන්න පුළුවන් ඉදිරියේදී, ගොඩක් දේවල් වෙන්න පුළුවන් ඉදිරියේදී.
ඇත්තටම අනාගතේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් අපි කරන්නේ අභ්‍යවකාශයට ගිහිල්ලායි නැවත පෘථිවියට එන එකනේ. අභ්‍යවකාශයේ මේ කට්ටියට ගිහිල්ලා රැඳිලා නවාතන් පොත
ස්පේස් හොටෙල්ස් වගේ දේවල් නේ, කාලයක් ඉඳලා සති ගණන් ඉඳලා එන්නේ, ඒ වගේ දේවල් එහෙම වෙන්න පුළුවන්.
මම හිතන්නේ හිල්ටන් හොටෙල් එක තමයි මේ යාලා බලාපොරොත්තු වෙන්නේ ප්‍රථමයෙන්ම අභ්‍යවකාශයට යන. මම ඒක ඇත්තටම මේ කටකතා පමණයි. ගොඩක් දුරට හොටෙල්ස් වගේ වරන් හැදෙන්න පුළුවන් අභ්‍යවකාශය. ස්පේස් ටුවරිසම් වගේම තවත් වැදගත්, ඒ වගේම අපි කියන සයින්ටිෆික් කමියුනිටි එක සම්පූර්ණයෙන්ම කලවවපු ආරංචියක් තියෙන මේ දවස්වල, ඒක තමයි මේ අපි පොඩ්කාස්ට් දෙක තුනකින්ම වගේ කතා කරපු සර්න් ආයතනය ගැන. මදුෂ ඉන්නවාද අපි එකතු වෙලා? මදුෂ, මොකද්ද මේ සර්න් ආයතනය කරලා තියෙන අලුත්ම කුතුහලයේ දන්වන වැඩේ?
හරි, මං හිතන්නේ සර්න් කියලා කිව්වහම හැමෝම මේ හැමෝ වගේම සර්න් කියන ආයතනය ගැන මම හිතන අහලා ඇති සහ මේ ගැන දන්නව ඇති. සරලව කිව්වොත් එහෙම සර්න් කියලා කියන්නේ ලෝකේ තියෙන මේ පාටිකල් ඇක්සලරේටර් එකක්. ඒ කියන්නේ මේකදි වෙන්නේ මේ පරමාණු කාංශු එකිනෙක ගැටීමක් ඇති කරලා ඒකේ වෙන සිද්ධීන් මේ පරීක්ෂණ වලට භාජනය කිරීමක් තමයි සරලව කිව්වොත් එහෙම මේ සර්න් කියන ආයතනය තුළින් සිද්ධ වෙන්නේ. දැන් ළඟදී ඇත්තටම මේ මේගොල්ලන් හොඳ එක්ස්පෙරිමන්ට් එකක් කරලා තිබ්බා. මේගොල්ලන් සෑහෙන කාලෙක ඉඳන් මේ ඇන්ටිමැටර් හදන්න උත්සාහ කරා. ඇන්ටිමැටර් හදනවා කියන එක මීට කලින් කරලා තිබිච්ච දෙයක්, ඒක සාර්ථක වුණා. නමුත් මේ මාසෙ වෙනකන් මේ ඇන්ටිමැටර් එකතු කර ගැනීමක් ඒගොල්ලන්ට කරන්න පුළුවන් වෙලා තිබුණේ නැහැ. දැන් මේ මාසෙ වෙද්දී ඒගොල්ලන් විශේෂ ක්‍රමයකට ඇන්ටි හයිඩ්‍රජන් කියන පරමාණුව යම් කිසි කාලයක් පුරාවට රඳවා ගන්න හැකි වෙලා තියෙනවා. ඒක තමයි මේ ඒක සැහැන වැදගත් සිදුවීමක් තාරක විද්‍යා ක්ෂේත්‍රය ගැන කතා කරද්දී.
මදුෂර මතක ඇති ඇත්තම අපි ඒන්ජන්ස් ඇන්ඩ් ඩීමන්ස් චිත්‍රපටය සම්බන්ධ කරගෙන කරපු පොඩ්කාස්ට් එකෙත් අපි කතා කරා ගොඩක් මේ මොකද්ද මේ ඇන්ටි මැටර් කොහොමද මේවා යොදාගන්නේ කොහොමද මේවා හානිකාරී ಗುಣ මොනවද තියෙන්නේ බෝම්බ වගේ ඒවා හදන්න යොදාගන්නේ කොහොමද ඒ ඔක්කොම ගැන අපි කතා කරලා තිබ්බා. ඇත්තම ඔයාලටත් පුළුවන් ඒ පොඩ්කාස්ට් එක අහපු නැති කවුරු හරි ඉන්නවා නම් ඒ පොඩ්කාස්ට් එක අහලා බලන්න. ඒකේ අපි ගොඩක් කතා කරා මේ ඇන්ටි මැටර් ගැන. මදුෂ මේ දැන් මොකක් හරි ස්ථාවරත්වයකට ඇවිල්ලා තියෙනවද මේ ඇන්ටි මැටර් වලින් අපිට මොකක් හරි ප්‍රයෝජනයක් ගැනීමට පුළුවන් තත්යකට? ඒ කියන්නේ මං කියන්නේ බෝම්බ වගේ දේවල් හදන්න කියලා බල ශක්තිය නිපදවන්න ඒ වගේ වැඩකට යොදා ගන්න පුළුවන් තත්යක් ඇවිල්ලා තියෙනවද මේ 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 රිසර්ච් මේ මේ ෆයින්ඩින්ග් එකත් එක්ක?
නැහැ, අත්‍තරම තවම මේ වගේ විශාල වශයෙන් මේ එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් තත්යකට ඇවිල්ලා නැහැ. දැන් මං කලින් කිව්වා මේ ඇන්ටි හයිඩ්‍රජන් කියන පරමාණුව මේ අපි යම්කිසි ආකාරකින් රඳවා ගැනීමක් කරලා තියෙනවා කියලා. ඇත්තටම මේ රඳවා ගැනීම කරන්න පුළුවන් මේ වෙලා තියෙන්නේ තප්පරෙන් 10න් එකකට වගේ කුඩා කාලයකට. මේ කාලයෙන් පස්සේ නැවත මේ ඇන්ටි හයිඩ්‍රජන් කියන එක නැති වෙලා යනවා. ඒක හින්දා දැන් අර අපි කලින් මේ පොඩ්කාස්ට් එකේ කතා කරා වගේ විශාල වශයෙන් එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා නැහැ. නමුත් අපිට දැන් ඇන්ටි මැටර් යොදාගෙන අපි කියන්නේ මේ සර්න් කියන ආයතනයෙන් මේ පරීක්ෂණ කරනවා කොහොමද මේ ඇන්ටි මැටර් හැසිරෙන්නේ. දැන් ඒ කියන්නේ තියරිටිකලි කිව්වොත් එහෙම මේ ඇන්ටි හයිඩ්‍රජන් කියන ඒ පරමාණුව හයිඩ්‍රජන් පරමාණුව හාම සමානයි. එතකොට ඒ හයිඩ්‍රජන් පරමාණුව ඒක බිහෙව් වෙන විදිහට, ඒ කියන්නේ ඒක හැසිරෙන විදිහටම ඇන්ටි හයිඩ්‍රජන් කියන පරමාණුවත් ඒ විදිහට වැඩ කරන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් එහෙම දැන් හයිඩ්‍රජන් පරමාණුවේ වර්ණාවලිය ඇන්ටි හයිඩ්‍රජන් වල වර්ණාවලියට සමාන වෙන්න ඕනේ මේ අපි දන්න ආකාරයට. ඒ වගේ මට්ටමේ පරීක්ෂණ කරන්න පුළුවන් මේ දැනට තියෙන තත්ත්වය මත. නමුත් අර අපි කලින් පොඩ්කාස්ට් එකේ කතා කරා වගේ ඉතර ලොකු දිනුවක් තාම ලැබලා නැහැ.
මදුෂ අපි මතක් කරොත් එහෙම ඇන්ටි මැටර් ඇයි අපි මෙච්චර වියදම් කරලා ඇන්ටි මැටර් ගැන මේ රිසර්ච් කරන්න කියන එක ගැනත් පොඩ්ඩක් මතක් කරොත්.
ඔව් මෙහෙමයි. දැන් අපි විශ්වාස කරනවා මේ අපේ යුනිවර්ස් එක කියන්නේ විශ්වය මේ ආරම්භ වෙලා තියෙන්නේ බිග් බෑන් කියන මේ මේ ක්‍රියාදාමයේ ඔස්සේ නැත්නම් මේ තියරික ඔස්සේ ඇති වුණා කියලා තමයි අපි ගොඩක් කට්ටිය විශ්වාස කරන්නේ. එතකොට මේ බිග් බෑන් එකේදීම මේ තියරිකේදීම කියවෙනවා මේ විශාල ශක්තියකින් මේ අපි අද තියෙන දක්වා මේ විශ්වය හැදිලා තියෙන්නේ. මේ ශක්තිය පදාර්ථ බවට පත් වෙද්දී ඇන්ටි මැටර් හැදිලා තියෙනවා. නමුත් දැන් අපි ඉන්න විශ්වය හැදිලා තියෙන්නේ ඇන්ටි මැටර් වලින් නෙමෙයි, මැටර් වලින් විතරයි. එතකොට තව මේ විද්‍යාඥයෝ විශ්වාස කරනවා අපේ විශ්වය වගේම තවත් මේ ආකාරයෙම ඇන්ටි මැටර් වලින් හැදිච්ච විශ්වයන් තියෙන්නත් පුළුවන් කියලා. බිග් බෑන් කියන මොඩල් එක හරියට අඳුරගන්න ඇන්ටි මැටර් කියන දේ අඳුරගන්න එක සෑහෙන වටිනවා. ඉතින් මේ CERN වලදී මේගොල්ලන් මේ කරන එක්ස්පෙරිමන්ට්ස් සෑහෙන වැදගත් වෙනවා මේ බිග් බෑන් තියරි එක සෑහෙන දුරට අඳුරගන්න. අනිත් තව දෙයක් තමයි දැන් ඔයගලන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපි හිතමු දැන් CERN වලදී ඇන්ටි මැටර් හැදුනා. කොහොමද මේ ඇන්ටි මැටර් හැදුනා කියලා දැනගන්නේ? මේකදි කරන්නේ දැන් ඇන්ටි මැටර් හැදුනොත් එහෙම දැන් මම කලින් කිව්වනේ ඒක අපි එදිනෙදා දකින පදාර්ථත්වයක එකතුනොත් එහෙම මේ ශක්තිය බවට පත් වෙනවා කියලා. මේ ක්‍රමෙම තමයි ඒගොල්ලන් අඳුරගන්නේ ඇන්ටි මැටර් හැදුනා කියලා. ඒ වගේම ඒගොල්ලන් පරීක්ෂණවලදී දැකලා තියෙනවා මෙහෙම මේ තව කියනවානේ මේ ඇන්ටි මැටර් මැටර් එකතුනොත් එහෙම මේ ශක්තිය බවට පත් වෙන සංසිද්ධිය ඒගොල්ලන් මේ පරීක්ෂණවලදී දැකලා තියෙනවා CERN ඇතුලේ.
අනුරාධ, තවත් වැදගත් මාතෘකාවක් තමයි මේ දවස්වල කතා වෙන මේ මාස් මිෂන් එකක් ගැන. මේ නාසයකින් අලුතෙන් මේ යානාවක් යවන්න යනවා අඟහරු ග්‍රහය වෙතට. මේ යානාවට අපිට පොඩි ඇත්තරම ශ්‍රී ලංකාව දායකත්වයකුත් තියෙනවා. ඒක මදුෂ පස්සේ කතා කරයි. අනුරාධ, මොකද්ද මේ යානාව මේ කවද්ද මේක යන්න තියෙන්නේ? මොකද්ද මේකේ පොඩ්ඩක් අපි වග වටපිටාව ගැන කතා කරමු.
ඔව් හසිත, ඇත්තටම මේ ගිය දවස්වල ගිය අවුරුදු වල ගොඩක් රෝවර්ස් වගේ දේවල් ලැබුණා. ස්පිරිට් ඔපෝචුනිටි ඒ වගේ ගොඩක් රෝවර්ස්. දැන් මේ දවස්වල NASA එකෙන් ඒගොල්ලෝ හදාගෙන අලුත්ම මේ ප්‍රොජෙක්ට් එක තමයි මේ මාස් සයන්ස් ලැබෝරටරි කියලා MSL කියලා අලුත් ප්‍රොජෙක්ට් එකක්. මේ වෙනකොට ඒගොල්ලෝ JPL එකේ ඒගොල්ලෝ මේ ප්‍රෝව එක ඇසෙම්බල් කරගෙන යනවා, මේ හදාගෙන යනවා. ඔයගලන්ට මේ උන අන්තර්ජාලය හරහා ඒගොල්ලෝ ලයිව් වෙබ් කැම් ෆීඩ් එකකුත් දීලා තිනවා. ඔයගලන්ට ඒක හදන හැටි ලයිව් බලන්න පුළුවන් උන ලැබ් එකේ කොහොමද සයන්ටිස්ට්ලා හදන්නේ කියලා. අතර මේ MSL එකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපි සාමාන්‍යයෙන් මේ කලින් තිබුණ රෝවර්ස් වලට වඩා මේක ගොඩක් ඇඩ්වාන්ස් සහ විශේෂත්ම දේ තමයි මේ රෝව එක අඟහරුගේ මේ සර්ෆේස් එකට ලෑන්ඩ් කරන විදිය. අපි ඔය කලින් තියෙන රෝවර්ස් වල තිබ්බ සිස්ටම්ස් බැලුවොත් ඔය පාත් ෆයින්ඩර් මේ ෆීනික්ස් ලෑන්ඩර් එක ඔය හැම එකක්ම ගත්තොත් එහෙනම් මේවයි තියෙන්නේ මේ උඩදී මුදා හැරලා ඊට පස්සේ මේ වායුගෝලය හරහා එනකොට මේ පැරෂුට්ස් වගේ දෙයක් යූස් කරලා ඊට පස්සේ මේකේ වටේට මේ එයා බෑග්ස් බැලුන්ස් වගේ දේවල් පුම්බලා ඊට පස්සේ ඒක බිමට වැටෙනවා හාඩ් මේ ලෑන්ඩින් එකක් වෙනවා ඊට පස්සේ ඒක පොළවේ රෝල් වෙලා යම්කිසි තැනකට ඇවිල්ලා ස්ථායි වුණාට පස්සේ තමයි මේ සෝලර් පැනල්ස් දිග ඇරලා ඒ විදිහට කරන්නේ සහ ඊළඟට තමයි මේ යානයේ තියෙන රෝ එක මුදා හරින්නේ. නමුත් මේ MSL ප්‍රොජෙක්ට් එකේ තියෙන විශේෂත්වය තමයි කලින් වගේ මේ එයා බෑග්ස් යූස් නොකර රොකට් ට්‍රස්ට් රොකට්ස් පාවිච්චි කරලා මේ කෙලින්ම අඟහරු මතට ගොඩ බාන එක. ඒතර මේ රෝ එක පිටින්ම මේ අඟහරු වෙත ඇවිල්ලා ත්‍රස්ටර්ස් පාවිච්චි කරලා ස්ලෝ ඩවුන් කරලා ඊට පස්සේ වෙනම මේ නිකන් අපි කියනවා මේ කෝඩ්ස් වගේ දේවල් පාවිච්චි කරලා තමයි රෝ එක හැමිට සර්ෆේස් එක උඩින් තියන්නේ. මම හිතන්නේ මේ අපි වීඩියෝ එකක් ඇතුළත් කරලා තිනවා මේක බැලුවොත් ඔයාලට තවත් පැහැදිලි වේවි කොහොමද මේ ලෑන්ඩින් එක වෙන්නේ කියලා.
මේ ත්‍රස්ටර්ස් ගැන කතා කරද්දී මට හිතෙච්ච දෙයක් තමයි අතරම මේ ත්‍රස්ටර්ස් පාවිච්චි කරද්දී මේ පල්ලෙහාට යානේ පල්ලෙහාට ගේනකොට ගොඩක් දූවිලි වගේ දේවල් ඇවිස්සෙන්න පුළුවන්. එතකොට මේ දූවිලි වලාවක් ඇති වුණොත් එහෙම පල්ලෙහා ගොඩ බහින ස්ථානය හරියට අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන් මේ ත්‍රස්ටර්ස් පාවිච්චි කිරීමේදී. හැබැයි මේ මට දැනගන්න ලැබුණා මේකට විශේෂිත මේ ක්‍රියාමාර්ග මේ මේ මේක වලක්ව ගන්නයි මේ මග අරගන්නයි විශේෂිත ක්‍රියාමාර්ග පාවිච්චි කරලා තියෙනවා කියලා. මදුෂ මේ මොනවද මේ දූවිලි වලින් ඇති වෙන බලපෑම නැති කරගන්න රෝ එක යූස් කරන්නේ?
ඔව් මේ සඳහා අපිට විශේෂ කැමරා පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම කිව්වොත් එහෙම ඉන්ෆ්‍රාරෙඩ් ඒ කියන්නේ අධෝ රක්ත කිරණ කැමරාවක් පාවිච්චි කරලා ඉවරලා මේ දූවිලි මගින් ඇති වෙලා තියෙන බාධාව ඉවත් කරලා ඉවරලා ඒ පල්ලෙහා තියෙන නියම පාත් එක අපිට බලා ගන්න පුළුවන්. එතකොට දැන් මේ කැමරාව ගැන කතා කරද්දී එහෙම මම හිතන්නේ ශ්‍රී ලංකාවකින් වශයෙන් අපිට සතුටු වෙන්න පුළුවන් කාරණයක් තමයි මොකද මේ කැමරාව ඩිසයින් කරන්නේ ලංකාවේ පුද්ගලයෙක්. ඒ තමයි ડોક્ટર සරත් ගුණපාල. මම හිතන්නේ ડોક્ટર සරත් ගුණපාල ගැන කතා කරද්දී අපිට ඉතිහාසෙට පොඩ්ඩක් කියන්න 1997 වගේ මම හිතන්නේ පාත් ෆයින්ඩර් මිෂන් එකේදී මේ පාත් ෆයින්ඩර් මිෂන් ඒ රෝවර් එකේ කියන්නේ සෝජනා කියන මම හිතන්නේ රෝවර්ගේ නම ඒ තිබ්බ ඉන්ෆ්‍රාරෙඩ් කැමරා ඩිසයින් කරෙත් මේ ડોક્ટર සරත් ගුණපාල. එතකොට දැන් මේ තියෙන මේ අපි 2011 දී යවන්න තියෙන MSL ප්‍රොජෙක්ට් එකෙදි ඩිසෙන්ඩ් කරන කරද්දී ඒ පාත් එක හොයා ගන්න පාවිච්චි කරන කැමරාව ඉන්ෆ්‍රාරෙඩ් කැමරාව ඩිසයින් කරන්නේ ડોક્ટર සරත් ගුණපාල. ඇත්තටම දැන් මේ අවුරුද්දේ මාස කීපයකට කලින් ඔහු මේ ලංකාවට ඇවිල්ලා ගියා. මේ ආපු වෙලාවේ තිබ්බා කොළඹ යුනිවර්සිටි එකේ එයාගේ විශේෂ ලෙක්චර් එකක්. මටත් ඒකට සහභාගී වෙන්න හම්බුණා. මේකෙදි තමයි මම ඇත්තටම දැනගත්තේ මුල් වතාවට මේ එයා තමයි මේ කැමරාව ඩිසයින් කරන්න කියලා. මම හිතන්නේ ශ්‍රී ලංකකින් වශයෙන් වැදගත් නිවුස් එකක්.
දැන් අඟහරු වලට අපි හැමදාම මේ මිනිස්සු යව්වේ රෝවර්ස් විතරයි. ඇත්තටම මේ මිනිස්සු අඟහරු වලට ගොඩ බහින්න අදහසක් නැද්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මේ ඒකට අපි අද අවසාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ මාස් 500 කියන ප්‍රෝග්‍රෑම් එක ගැන. අනුරාධ මොකද්ද මේ මාස් 500 කියන්නේ? කවුද මේකට මූලිකත්වයේ ඉගෙන කටයුතු කරන්නේ?
හරිද මේ මාස් 500 මේ ප්‍රොජෙක්ට් එක ඇත්තරම මේ ප්‍රධාන වශයෙන් එකේ මේ බර කරට අරන් කරන්නේ ඊසා ආයතනෙන් කරන්නේ. මේ වෙනකොට ඇත්තරම මේ පටන් අරගෙන ඉවරයි ප්‍රොජෙක්ට් එක. දැන් ගොඩක් කාල පටන් අරගෙන මේක ඇත්තරම මේගොල්ලෝ කරන්න හදන්නේ මාස් වලට යනවා කියලා, මිෂන් එකක් යනවා කියලා හිතාගෙන ඒක සිමියුලේට් කරනවා මේ ක්‍රූ එකක් ඇත්තරම පාවිච්චි කරලා. එතනදී මේ පසුගියද මාස කීපයකට උඩදී මට මතකයි මේ ටීවී වල එහෙම ගොඩක් පෙන්නවා 6 දෙනෙක්ගෙන් යුත් මේ කණ්ඩායමක් ඒගොල්ලන් අරගෙන යම්කිසි මේ ලැබ් එකක් එක කුටියක් සීල් කරලා තියෙන්නේ. ඒක ඇතුළට මේගොල්ලන් දාලා වහලා ඒගොල්ලෝ සිමියුලේට් කරන ඒගොල්ලෝ මේ අඟහරු වලට යන ගමනක් යන්නේ කියලා හිතාගෙන ඒ ගමනේදී වෙන දේවල් ඒගොල්ලෝ කරන පරීක්ෂණ ඒගොල්ලෝ කෑම කොහොමද ඒගොල්ලෝ මේ බෙදා හදාගන්නේ එතකොට ඒගොල්ලන්ගේ කොහොමද මේ ඇස්ට්‍රොනෝට්ස් ලාගේ ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද වෙනස් වෙන්නේ මේ දේවල් ගැන පරීක්ෂණයක් කරන්න තමයි මේ ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. ද මාස් 500 ගැන කියනකොට ඒ වගේම කියනෝනේ මේ ෆස්ට් ටයිම් නෙමෙයි මෙහෙම දෙයක් කරන්න. මීට කලින් රෂ්‍යාව වලින් එකපාරක් කරා බයෝස්ෆියර් ප්‍රොජෙක්ට් කියලා එකක්. ඒ වගේම මේ ඊසා එකෙම මීට කලින් කරා මාස් 200 ඔය වගේ පොඩි පොඩි මේ ප්‍රොජෙක්ට්ස් උත් කරලා තියෙනවා. මේක තමයි ලොකුම ප්‍රොජෙක්ට් එක මේනකොට. ඒ කියන්නේ 500 කියලා කියන්නේ දවස් 500ක්. මේ විදිහට මේ කුටියක් ඇතුළට වෙලා මේ අඟහරු වලට ගිහිල්ලා එන විදිහේ මේ මිෂන් එකක් තමයි මේගොල්ලෝ මේ සිමියුලේට් කරන්නේ.
අපි ප්‍රාර්ථනා කරමු මේ මාස් 500 මිෂන් එක මේ ඇත්තම රිසර්ච් එක මේ රිසර්ච් එක සාර්ථක වෙන්න කියලා. මොකද මේක වෙන්න පුළුවන් ලොකුම අඩිතාලම අනාගතයේ මිනිසුන් ගහරුවත යද්දී මේ මේ රිසර්ච් එකෙන් හොයාගන්න දේවල් ඇත්තම වටිනා කියලා, මේ රිසර්ච් එකෙන් හොයාගන්න දේවල් ඇත්තම ප්‍රයෝජනවත් වෙයි. අපි ප්‍රාර්ථනා කරනවා ඒ රිසර්ච් එක සාර්ථක වෙන්න කියලා. ඒ නිවුස් එකත් සමගින්ම අද අපි ස්කයිර්ගේ පොඩ්කාස්ට් එක මෙතන නිමා කරනවා. ළඟදිම තවත් ස්කයිර්ගේ පොඩ්කාස්ට් එකක් එක්ක හම්බ වෙනවා.